ගරු මේජර් සුදර්ශන දෙනපිටිය මැතිතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මුලසනාධිපති මන්ත්‍රීතුමනි, මම හිතන්නේ විශේෂයෙන්ම ගරු රමේෂ් ප්‍රතිරණ මැතිතුමා මේ අමාත්‍යංශය බාර ගන්නකොට අර යුද්ධයක් පවතින වෙලාවක කපාට ඇවිල්ලා දිවයක් බාර ගන්න කිව්ව වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. මේ වෙලාවේ එක පැත්තකින් බුද්ධි ගල්ණයක් වෙනවා, වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් රට හැර යන වෙලාවක්, ඒ වගේම බෙහෙත් ද්‍රව්‍ය හිග වෙලාවක්, නර්සස්ලා විදේශගත වෙන වෙලාවක්, අමුතු වෙලාවක තමයි එතුමාට බාර ගන්න උනේ. හැබැයි ඔබතුමා බාරගත් විගසම යම්කිසි ක්‍රමවේදයන් අනුගමනය කරලා වෛද්‍යවරයෙක් නිසා සෞඛ්‍ය අමාත්‍යංශය නියමාකාරයෙන් ඒ කටයුතු කරගෙන යනවා. අපි හැමෝම දකිනවා, ජනතාව විශේෂයෙන්ම කතා කරනවා මේ වෙලාවේ. ඔබතුමා ගැන ජනතාව විශේෂයෙන් කතා කරනවා මේ වෙලාවේ තිබුණ තත්ත්වය, මේ වෙලාවේ තිබුණ කුමන්ත්‍රණ සියල්ලම පරදලා ඔබතුමා ක්‍රමවේදයකට අපිට අවශ්‍යම, අපේ රටට අවශ්‍යම මොහොතක ඒකට අවශ්‍ය බේද දෙනවා දකිනවා අපි. මං හිතන්නේ ඔබතුමාට සීතාරම් පොළගරු අමැතිතුමිය රාජ්‍ය අමාත්‍යවරියක් වශයෙන්, ඒ වගේම විශේෂ ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් හැටියට විශේෂයෙන්ම සහයෝගය දෙන්න පුළුවන්, නියමාකාර සහයෝගයක් ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් ඒ අතට පත් වෙලා. ඒ වගේම සිසිරගේ ජයකොඩි මැතිතුමත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එතුමත් මේ වෙලාවේ ආයුර්වේදය සඳහා කරන්න පුළුවන්, ආයුර්වේද දෙපාර්තමේන්තුව සඳහා කරන්න පුළුවන් උපරිම ආකාරයේ වැඩ කොටසක් කරනවා අපි දකිනවා. දැන් මං හිතන්නේ සිස්ටම් එකකට හැදෙන්න, සිස්ටම් එකකට ගන්න, මේ සියලුම කුමන්ත්‍රණ පරාජය කළ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න සෞඛ්‍ය අමාත්‍යංශය මෙහෙවනවා පේනවා. විශේෂයෙන් අපි දකිනවා 2030 වෙනකොට සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල් එකට යන්න අපි බලාපොරොත්තු වෙනවා. යම්කිසි ස්ථාවර තත්ත්වයකට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකේ විශේෂයෙන්ම හෙල්ත් කෙයාර් එක ගැන, හෙල්ත් එක ගැන අපි කතා කරනවා, මුළු රටම කතා කරනවා. මේ වෙලාවේ තියෙන තත්ත්වය අපි සමතකයට පත් වෙනකන් අපි බලන් ඉන්න ඕනේ. ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න. මාෆියා නොයෙකුත් නොයෙකුත් බෙහෙත් මාෆියාන නොයෙකුත් කල්ලි ගැහිලා නොයෙකුත් දේවල් තියෙනවා. ඒක නිසා ගරු අමාත්‍යතුමා, ඔබතුමා මේ කරගෙන යන වැඩ පිළිවෙල තාම හොඳින් කරන් යනවා අපි දකිනවා. ඒකට අපි සුභාසිංසනය කරනවා ප්‍රථමයෙන්. විශේෂයෙන්ම දකින්නේ මම මේ හෙල්ත් සෙක්ටර් එක ගැන කතා කරනකොට අපි බෝන් ඕන රෝග, දැන් ඩයබටිස්, කැන්සර් වගේ රෝග, එහෙම නැත්නම් හાર્ට් ඩිසීස් වගේ රෝග විශේෂයෙන්ම දකිනවා. දැන් නිකන් බෝවන රෝගද තත්ත්වයටත් වැඩිය ස්පීඩ් එකේ මිනිස්සු අතර පත් වෙලා ජනතාව බයෙන් ඉන්නවා. හිටපු ගම යනවා, අවුරුදු 20 30 අය ඩයබටිස් ඇහුවොත් ඩයබටිස් ඇදිලා මොකද්ද මේ වෙන්නේ? අපි ගරු අමාත්‍යතුමනි, මං හිතන්නේ අපි මේකට තමයි ප්‍රිවෙන්ෂන් මෙතඩ්ස් ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි මෙහෙම වෙන්නේ ඇයි, අපේ රටේ මෙහෙම මේ විදිහට මේ වගේ තත්යකට පත් වුණේ කොහොමද? මේ වගේ දියවැඩියාව හැදෙන්න, එහෙම නැත්නම් හෘද රෝග, එහෙම නැත්නම් අනෙකුත් මේ කැන්සර්, ඒවා පුදුම විදිහට යන්නේ ඇයි? මෙන්න මේකට තමයි අපි වේත හොයන්න ඕනේ. මේකට තමයි විශේෂයෙන්ම හොයන්න ඕනේ. මේ අපි හොස්පිටල් නවීකරණය කරනවා, හොස්පිටල් හදනවා, වෛද්‍යවරුන් යොමු කරනවා, ගොඩක් දේවල් කරනවා. හැබැයි මෙන්න මේකට අපි ඉස්සලම බලන්න ඕනේ, මේ පැත්ත විශේෂයෙන්ම බලන්න ඕනේ. මං හිතන්නේ ජනතාව දැනුවත් වීම, දැන් අපි හැමෝම පුරුදු වෙලා ජංක් ෆුඩ් වලට, හැමෝම පුරුදු වෙලා ඒක, හැමෝම අපි හැමෝම ඒ විදිහට ලේසියෙන් කන්න ක්ෂණික ආහාර වලට පුරුදු වෙලා විශේෂයෙන්ම ඒක. ඊළඟට අපි විශේෂයෙන්ම අපේ ආහාර වලට එකතු කරන මේ නොයෙකුත් දේවල්, ඒවයින් මං හිතන්නේ මේ කැන්සර් හැදෙන ඒවා, ඒ වගේ දේවල් ඉක්මනටම ජනතාවට ළඟා වෙනවා. ඒක නිසා මම හිතන්නේ මෙන්න මේවා දැනුවත් කිරීම කරන එක විශේෂයෙන්ම කරන්න ඕනේ ගරු අමාත්‍යතුමනි, ගරු මුලසනාධිපති මන්ත්‍රීතුමනි. අපි ඒක තමයි අවබෝධය, ජනතාවගේ අවබෝධය වැඩි කරන එකට අපි කඩිනම් පියවරවල් ගන්න ඕනේ. ඒකට පාසල් දරුවගේ ඉඳන් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක විශේෂයෙන්ම අපි කළ යුතුයි. අපිට හිතාගන්න මේ අන්තර්ජාලයෙන් මාධ්‍යෙන් දැන් ගොඩක් ළඟට ඇවිල්ලා, මිනිස්සු ළඟට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ මේව බලන්න මිනිස්සු පෙළඹෙන්නේ නැහැ. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වෙ මොකද වෙන්නේ කියලා බලන්න පෙළඹෙන්නේ නැහැ. ඉස්සර අපි හිතුවේ අවුරුදු 60 60න් පස්සේ ඔන්න ලෙඩ එනවා කියලා හිතාගත්තා. අවුරුදු 50න් පස්සේ වුණා. දැන් ඒක අඩුවෙලා ඇවිල්ලා අවුරුදු 20 30 වෙනකොටම ලෙඩුන් බවට පත් වෙලා. මෙන්න මේකට අවශ්‍ය කරුණාකාරණ දැනුවත් කිරීමේ වැඩසටහන තමයි අපි පුළුවන් තරම් කරන්න ඕනේ මම නම් විශ්වාස කරන විදිහට. ඒ වගේම විශේෂයෙන්ම මේ ලෙඩ රෝග වළක්වා ගන්න යනකොට අපි පාසලේ දැනුවත් කිරීම විශේෂම අවධානයක් යොමු යුතුයි. මේක සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා කරන්න ඕනේ වැඩක්. දරුවා තමයි දැනුවත් කරන්න ඕනේ. දැන් අපේ දරුවෝ ගෙදර ඇවිල්ලා අපිට අපිට සමහර දේවල් කියනකොට අපි ඒ දේවල් කරන්න පෙළඹෙනවා. සමහර වෙලාවට කියනවා දරුවෝ ඇවිල්ලා අපිට බින් එකේ කඩදාසි දාන බින් එකට ඒ විදිහම දාන්න ඕන. අපි යන්තම් වෙන දෙයක් දැම්මොත් ඒකත් වැරද්දක් හැටියට දැකලා අපිට දැනුවත් කරනවා. ඒ කියන්නේ දරුවා හරියටම කියනවා. දරුවට තමයි මේ 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 දේ දෙන්න ඕනේ. එහෙමනම් පාසල තුලින් තමයි මේක කරන්න ඕනේ. මේ පාසල් දරුවන් දැනුවත් කරා නම් අපි මේ ලෙඩ රෝග වළක්වා ගන්න පුළුවන්. ඒ කොච්චර මුදල් ප්‍රමාණයක් අපි වියදම් කරනවද ඖෂධ ගේන්න? පිටරටවල වලට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අපේ රටෙන් යනවා. විශාල ප්‍රමාණයක් යනවා. මේ මේක මාෆියා එකක් වගේ සෞත්‍ය අමාත්‍යංශය පුදුම වියදමක් කරනවා. අපේ රටෙන් පුදුම වියදමක් කරනවා. ඩයබටිස් හැදිච්ච කෙනෙක් අවුරුදු කීයක් ජීවයිද? අවුරුදු 20න් 30න් ජීවයි. ඩයබටිස් හැදිච්ච කෙනෙක් කොච්චර කාලයක් ජීවත් කරවන්න ඕනද? ඒ තරම් වෙන කොතරම් මේ ප්‍රමාණයක් යොමු කරනවද?
ගරුමන්තු ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා.
ගරුමන්තුතුමනි, ඒක නිසා මං හිතන්නේ ඒ ගැන විශේෂ බෞද්ධාතික සමාගම් පෝෂණය කරන්නේ නැතුව අපිට ඕනේ අපේ අපි ඉතාම හොඳ සැලසුමක් තිබිය යුතු මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. අපිට විශේෂයෙන් අපේ මේ සිස්ටම් එක හදාගත්තොත් මේ පාසල් පද්ධතිය දරත් සිස්ටම් එක හදාගත්තොත් හරි. ඉස්සර අපි ක්‍රීඩාව කරනවා, අපි බලෙන් ගිහලා ක්‍රීඩා කරනවා ඉස්සර. දැන් අපි බලෙන් කිව්වොත් දරුවෙක් යන්නේ නැහැ ක්‍රීඩාවලට. අපි මෙන්න මේකටත් ක්‍රමවේදයක් ඇතුළත් ක්‍රීඩාව ඕනේ. කෙඩරින් කරන්න, ස්කවුටින් කරන්න, එහෙම නැත්නම් ගයිඩින් කරන්න, මේ මේ හැම දෙයකටම යොමු කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. අනිවාර්යයෙන්ම ක්‍රීඩාවක් කළ යුතුයි දරුවේ. එහෙම නැත්නම් ඉස්සරහට එන්නේ නිරෝගී පරපුරක් නෙමේ, නිරෝගී නැති පරපුරක් තමයි එන්නේ. මේක නිසා ඒකන විශේෂ අවධානයක් යොමු කරන්න. එහෙමනම් අපි අපේ පළාතේ දිස්ත්‍රික්කයේ තියෙන රෝහල් ගැන කතා කරමු. විශේෂයෙන්ම අපිට දැන් බදුල්ල මහරෝල තියෙන බදුල්ල මහරෝල ඉන ඒ අංශ තියෙන. හැබැයි වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් අඩුයි අපිට. අපිට වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් අඩුයි. අපි ළඟ ඉන්නේ අපිට ඉන්න වෛද්‍යවරුන් ප්‍රමාණය තුනක් ඉන්න ඕන තැන එක්කෙනයි ඉන්නේ. ඒ වගේ ඒ පැති වලට ගොඩක් වෛද්‍යවරුන් එන්නේ නැහැ. ඒකත් ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මේ ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න. අපිට විශේෂයෙන්ම මේ ළඟදී අපේ ස්කෑන් එකක් කරනවා ගරු අමාත්‍යතුමනි. බදුලේ තියෙන එකම ස්කෑන් එකක් කරනවා. කැඩලා මාස දෙකක් යනකම් අපි හදාගන්න බැරි වුණා. මම කියන්නේ මේ මීට මාස 3-4කට කලින් ස්කෑන් එක කැඩලා අන්තිමට අපි රෝගී ඉන්න යොමු කරනවා එක්ක මහනුවරට එක්ක කොළඹට. ඒ යොමු කරන්නේ ambulance එකේ වෛද්‍යවරයෙක් සමග සමහර වෙලාවට nurse කෙනෙක් දාලා විශාල වියදමක් කරා. ඒ මාස දෙකේ වියදම ඇන්දේ අලුත් ස්කෑන් එකක් ගන්න පුළුවන් වියදමක් යන්න ඇති. හැබැයි ඒ ගැන බැලුවේ නැහැ. මෙන්න මේක මොකක් හරි ස්කෑන් එකක් හරි මේ යන්ත්‍රයක් කැඩුණොත් එහෙම පුළුවන් තරම් ඉක්මනින් ඒක හදන ක්‍රමවේදයක් හදන්න හදිය යුතුමයි. ගරු අමාත්‍යතුමනි, මේ සිස්ටම් එක මම ගරු අමාත්‍යතුමාට වෙලාවේ ගරු කේලි රඹුකැල්ල අමාත්‍යතුමාට කිව්වට පස්සෙ තමයි ඒක සතියක් ඇතුළත හදා ගන්න පුළුවන් වුණේ.
ගරු මන්තුමා කාලය අවසාන.
මන්තුමාට මට පොඩි වෙලාවක් දෙන්න. ඒක නිසා විශේෂයෙන් ඒ ගැන විශේෂ ක්‍රමවේදයක් හදන්න කියලා මම ඉල්ලා සිටිනවා. බදුල බණ්ඩාරවල රෝහල ගැන කතා කරන්න ඕනේ. ඒක විතරක් මට පොඩි වෙලාවක් දෙන්න. බණ්ඩාල රෝහල සහ දියතලා රෝහල. බණ්ඩාල රෝහල දියතලා රෝහල එකතු කරන්න අපි එකතු කරන්න අවශ්‍ය කටයුතු කරා. දැන් මේ වෙනකොට අපි ප්‍රොපෝසල් එක දැම්මා. මම ප්‍රොපෝසල් එකක් දාලා ඒක දැන් ආණ්ඩුකාරතුමා ළඟට ගිහලා ආණ්ඩුකාරතුමා කියනවා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අහන්න මම දන්නේ පළාත් රෝහල් දෙකම පළාත් රෝහල් රෝහලක් බණ්ඩාල රෝහල ඉඩ ප්‍රමාණය දෙනවා ගරු අමාත්‍යතුමනි අක්කර 26ක් අක්කර 26ක් අපිට මේක ඩෙවලොප් කරන්න දෙන්නේ නැහැ. මේ අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තිබ්බ අපේ පළාතේ ඉන්න නිලධාරියෙක් සම්බන්ධ. නමුත් ඒක ඩෙවලොප් කරන්න කිසිම ආකාරයෙන් දෙන්නේ නැහැ. මම දන්නේ මොකද හේතුව කියලා. ඒක යන විශේෂ අවධානයක් යොමු කරලා ඔබතුමා බලන්න අපිට මේ රෝල් දෙක එකතු කරලා හරි කමක් නැහැ. මොකද 45,000ක් දරුවෝ හෙට මෙට යනවා බණ්ඩාල ප්‍රදේශයේ දවසට. ඒතර සංචාරකයන් විශාල ප්‍රමාණයක්
කැලේ ප්‍රදේශයට එනවා.
ඔවුන් එන්නේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය ගැන විශේෂයෙන් බලලා එන්නේ. ඒක තමයි අපිට බැක්පැකර්ස්ලා එන්නේ. අපිට ධනවත් සංචාරකයෝ ලංකාවට එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? අපි සෞඛ්‍ය අපේ ප්‍රදේශයට විශේෂයෙන්ම ඇල්ල ප්‍රදේශයට එන්නේ නැහැ. ඇයි සෞඛ්‍ය අපේ ප්‍රදේශයේ අපිට ඒ පහසුකම් දෙන්න බැරි නිසා. ඔවුන් බලනවා මොනවද අපිට ලෙඩක් හැදුනොත් කොහොමද යන්නේ කියලා. නමුත් එතනට ලෙඩක් හැදුනොත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් නැති නිසා තමයි ඒ වගේ සංචාරක එන්නේ නැති. ඒක නිසා ගරුමාත්‍යතුමනි මේ ගැන විශේෂ අවධානයක් යොමු කරලා බණ්ඩාල සහ දියතලා රෝහල ඒකාබද්ධ කරලා මේ බේස් හොස්පිටල් එකක් කරලා අපිට මේ පහසුකම් ලබා දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඉතාම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි. ගරු වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
Thank you very much honorable presiding member to giving me this golden opportunity to discuss today very crucial matter. ගරු සභාපතිතුමනි, අද දවසේ අතරම මේ සෞඛ්‍ය අර්බුදය පෞගිය කාලේ රට පුරා වෙලාගෙන තිබුණු අපි මේ පාර්ලිමේන්තු තුලත් පිටතත් ඉතා බරපතල සාකච්ඡා කරන වෙලාවේ ගොඩක් වෙලාවට ඉතාම හාස්‍යයෙන් තමයි හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා මේ අපේ සාකච්ඡාව දිහා බැලුවේ. ඇත්තරම එතුමා පාර්ලිමේන්තුවේ දිසා පිටතදී මේකට පණිවිඩ ගෙනවපු අපි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කියපු කතා අපිට අද මතක් වෙනවා. මේක විවේචනය කරන්න කියන කතාවක් නෙවෙයි කරු සභාපතිතුමනි. අපි කිව්වා මේ වැරදි බෙහෙත් බාල ඖෂධ තියෙනවා කියලා. ඒ කතා කියනකොට අපිට කියපු කතා තමයි රටේ එහෙම බාල ඖෂධ කියලා දෙයක් නැහැ කියලා. මේ තියෙනවා මගේ අතේ Sunday Times පත. මේකේ තියෙනවා blame mystery hospital deaths on their karma don't blame us කියලා. එතුමා කියනවා මේ කර්මය තමයි මේ වැරදි බෙහෙත් නෙවෙයි මේ ඖෂධ ගන්නකොට මේ වගේ මරණයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා එතුමා මාධ්‍යයට ප්‍රකාශ කරනවා. මම කියන්නේ ඇත්තටම අපි මහනුවරින් මේ වගේ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ආපු අපිට වාසල මත කාලයක් තිබ්බ කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ හිටියේ. මොකද අපිට මහනුවර මහරෝහලේ අදත් කැට් ලැබ් දෙකෙන් එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ගරු සෞඛ්‍ය මෙතුමනි 8000කට වැඩි ප්‍රමාණයක් අද මහනුවර තදාසන්න ප්‍රදේශවල ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නවා තමන්ගේ ඒ සල්ල කර්ම කවද්ද කරගන්නේ කියලා. එතකොට මහනුවර ජාතික රෝහලේ වකුගඩු වල අර ගල් කුඩු කරන යන්ත්‍ර කියලා අපි කියන්නේ ESWL කියන යන්ත්‍රේ මේක කැඩිලා දැන් මාස 9කට වැඩි කාලයක් මේක කරාපිටියයි ඊළඟට කොළඹයි නුවරයි විතරයි තියෙන්නේ. දැන් මේකේ ඒ ප්‍රතිකර්ම ගන්න අපේ පුද්ගලයන්ට රෝගීන්ට හැකියාවක් ලැබිලා නැහැ. අපි දන්නවා මේ වෙනකොට අර DSA කියන යන්ත්‍රේ මොලේ ආශ්‍රිත යම් යම් රුධිර වහනය වෙන තත්ත්වයන් වලදී මේකෙන් පිළිතුරු උපකාර කරන්න පුළුවන් ඒ ප්‍රතිකර්ම දාන්න පුළුවන් යන්ත්‍රයක් කියලා අපිට වෛද්‍යරු දැනුවත් කරේ. මෙන්න මෙහි තිබෙන අඩුපාඩු නිසා ඇත්තරම මහනුවර සත් අදාසන්න අපේ රෝගීන් විශාල පීඩාවට පත් වෙලා තියෙනවා. මම කියන්නේ ඇත්තරම ගම්පොළ රෝහල සික්සන් රෝහල කරාට මන් දන්නේ එක MRI යන්ත්‍රයක්වත් නැහැ. මොකටද මේක බෝඩ් එකේ විතර ගහලා තියෙන්නේ කියලා. තෙල්දෙනි රෝහල මගේ ගමේ යහපති දින කොටලිදිගොඩ රෝහල වහනවා කියලා විශාල මතයක් ඒ පැත්තේ යනවා. මම මේ කියන්නේ මේ වගේ අඩුපාඩු රැසක් මැද මම කියනවා මේ මහනුවර මේ අපේ රෝගී ජනතාව වෙනුවෙන් මේ හඬ මේ පාර්ලිමේන්තුවේ කතා නොකළොත් අපේ මිනිස්සුන්ට මම සාධාරණයක් කරේ නෑ වෙනවා. එතකොට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයක් මහනුවර ලැබෙද්දි තාමත් ඒ අඩුපාඩු එහෙමම තියෙද්දි මේවා ඇයි එහෙමම තියන්නේ කරු සභාපතිතුමනි? මේ දූෂණයත් අක්‍රමිකතාවයත් වෙලාගෙන තිබ්බ තත්ත්වයක් තමයි තිබ්බේ. ඒකේ හොඳම උදාහරණය තමයි කරු සභාපතිතුමනි අර පහුගිය දවස්වල අපි මේ වේදිකාවට ගෙනාවු මේ ගෞරවනීය සභාවේදී ඒ වගේම තමයි නීතිය අද්දුටු තැන් වලට ගෙන ගියා මේ ප්‍රශ්නේ හිම නිමර ලොබින් කියන ඖෂධයේ පිළිබඳ කාරණාව. සභාපතිතුමනි මේ ඖෂධය ගැන කතා කරද්දී අපි කිව්වා මේකේ මහමොළ කාර්යය පිළිබඳව හරියට නීති ඉදිරියට ගේන්න කියලා. සභාපතිතුමනි මේ ඖෂධය පිළිබඳව කල්පනා කරන්න මේ ඖෂධය ඉන්දියාවෙන් හරි වෙනත් රටකින් හරි ආනයනය කරන්න අර වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් එක දුන්නේ NMR ගේ CEO. ඒ CEO දුන්නාට පස්සේ අද එතුමා ඉන්නේ කොහෙද? අද එතුමා ඔබතුමා වෛද්‍ය පර්යේෂණ අංශයේ සභාපති නැත්නම් ප්‍රධානය වඩපත් කළා තියෙනවා. මම කියනවා ඇත්තනම එතුමා තමයි වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් ලිපිය නිකුත් කරේ. පස්සේ බඩු මාට්ටු වුණාට පස්සේ මොකද්ද කියන්නේ? එයා කියනවා මේක මම නිකුත් කරපු එකක් නෙමෙයි කියලා. මේකත් එක තව තුනක් ගියාලා කියලා කියනවා මේ වගේ ලියුම්. මම කියන්නේ එහෙම කොහොමද එතුමා කියන්නේ වගේ ලියුම් තුනක් ගියා කියලා හරියටම. ඒ කියන්නේ මේ බඩු මාට්ටු වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි අපි දන්නවා මේ මේක මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා මොකද කරන්නේ? ලියුම නිකුත් කරනවා මේ ඖෂධය ආනයනය කරන්න කියලා. එතන අරක ෆෝච් ડોකියුමන්ට් එක ගන්න එන්නේ මාර්ගයේ CEO ගේ ලියුම. එයා මත පදනම් වෙලා මේ ඖෂධය ගේන්න කියලා ලේකම් නිකුත් කරනකොට නැවත ලිපියක් ලේකමුයි මේ දෙන්නම වරදක් නෙවෙයිද කරලා තියෙන්නේ? ඒ නිසාද මේ කූඩුවල ඉන්නවනම් මේ අය? මම කියන්නේ මේකේ වැරදි කරුව අපි අසලම තවදුරටත් ඉන්නවා නිදැල්ලේ. ඒ වගේම ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා දැන් මේ ඖෂධය ඉන්දියාවෙන් ගෙනාවේ නැහැ. මේක සීදූවි හදලා තියෙන කියලා කියන්නේ. සෞඛ්‍ය අමාත්‍ය සෙලේකම් තුමා අර රුධිර සාම්පල ලංකාවේ රජයේ ඉස්පිරිතාලවල තිබුණු අපේ සැපේම් ගබඩාවල තිබුණු මේ රුධිර බය සාම්පල දෙන්න කියලා ලියුම් නිකුත් කරද්දී බඩු මාට්ටු වෙලා නැද්ද කරු සභාපතිතුමනි? එතකොට මේ අපේ නීතිය දත් දකින් ආයතනවලදී නීතිය යුක්තිය පසිදලනවා කියලා අපිට පේන්න තියෙන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක වුණාට බෑ ගරු සභාපතිතුමනි. ඒක පේන්න තියෙන්න ඕනේ. අද කවුද හිරේ ලගින්නේ? ඇකවුන්ඩන් මහත්තයා එයා කාමරයකට දාලා එතුමන බල කරලා අස්සන ගත්තා කියලා මම තර්ක කළා කියලා ගරු සභාපතිතුමනි. අහිංසක බිඳුසෝද හිරේ විලංගු වැටිලා.
තව විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට තියෙනවා.
ගරු සභාපතිතුමනි බාරගත්තේ ගබඩාවේ බඩු බාරගත්ත ඒ ඖෂධ බාරගත්ත ඒ බාර කරුවා මේ දාමය අගමින්න මිනිහා ඒ මිනිහා හිරේ දාන්න ඒ මිනිහා පෞකාරකමක් කරා කියලා කියනවනම් ඒක අපරාධයක්. ගරු සභාපතිතුමනි, මහා මොලකාරයෝ නිදැල්ල හැසිරෙනවා, මහා මොලකාරයෝ නිදැල්ල හැසිරෙනවා, විත්තිය නීතිඥයා කියනවා මහා මොලකාරයා පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. ගරු සභාපතිතුමනි, අපිට ප්‍රශ්නයක් නෑ, පෞද්ගලික ගැටලුවක් නෑ. නමුත් ඔබතුමාට මම නිවැරදිව කියන්න ඕනේ, මේ නඩු තීන්දුවත් එක්ක මෙරට දැවන්ත නීතිමය වශයෙන් සිද්ධාන්තයක් මෙරට කියනවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙලාගත්ත NMR ගත්තක වෙලාගත්ත මේ දූෂණයට පාර කපන්න මේ කඩිය හරි ලස්සනට වැඩ කරා. කිසිම ටෙක්නිකල් එවලුෂන් කමිටියක් නැහැ, කිසිම ප්‍රසම්පාදන ගයිඩ්ලයින් නැහැ, කිසිම ආකාරයක මේ අය නීතියට අනුව මේක ක්‍රියාකරන්නේ නැහැ. හොර පාරවල් හදාගත්ත කරු සභාපතිතුමනි, හියුමන් ඉමුනොග්ලොබින් කියන ඖෂධය පිළිබඳ උදාහරණේ මේ රටේ සෞඛ්‍ය මාෆියාවේ තෝතැන්න සංකේතය. කරු සභාපතිතුමනි, එසා අලුත් සෞඛ්‍ය ඇමතිතුමාට අපි කියනවා, ඔබතුමා මුහුණු මාරු කරලා తాවකාලික විසඳුමක් දෙන්න හදනවා නම් අපි පිළිගන්නේ දිගු කාලීන පිළිතුරක්. ඒ නිසා අපි රට බලාගෙන ඉන්නවා, රට බලාගෙන ඉන්නවා. අර සමහර කසේරු කාවදින අමාත්‍යවරු නිවැරදි තීන්දුව ගත්තා, අරගෙන ක්‍රීඩා වෙනුවෙන් රට වෙනුවෙන් තීන්දුව ගත්තා. මම හිතනවා අපි අමාත්‍යතුමා මමත් ඉද කරගත්ත මේරදින විශ්වවිද්‍යාල ඉද කරගත්තේ ඔබ වෘත්තිකයෙක් වශයෙන් විද්වතෙක් වශයෙන් රටට අනාගතයට යමක් කරන්න මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙලාගත දූෂණයට පිළිතුරු දෙන්න කරුණා කළා. මේ හියුමන් නිමුණ ලබින් ඖෂධය විතරක් නෙවෙයි, ඔබතුමත් අර කෙහෙලිය මහත්මිය අපිට කිව්වා අර මරණයට පත්වෙච්ච අයගේ ගවල්වල මේ ගැලරියට ගෙනල්ලා කාලකන්ණි දේශපාලනයක් මමත් කාවින්ද ජයවර්ධනත් කරා කියලා. කාලකන්ණිකම කියලා කියන්නේ අර මැරුණ මිනිස්සුන්ට ඒ විඳිතයන්ට සාධාරණ කරන්න කියන ඉල්ලීම මේ සභාවේ කරන එකද කරු සභාපතිතුමනි?
කාලය අවසානයි.
මගේ නුවර මැරුණු මිනිස්සු වෙනුවෙන්, මට ඡන්ද දුන්න මිනිස්සු වෙනුවෙන් මගේ හදවතට කම්පා කරන වේදකරවක් ඇති වෙන්නේ නැත්නම් කවුද ඒකට කතා කරන්නේ කරු සභාපතිතුමනි?
ස්තුතියි
ඔබතුමාට කාලය ලබා දුන්නාට.
බොහොම ස්තුතියි ගරු අගරු අමාත්‍යතුමා.
වසන්ත අප මැතිතුමා කියපු අර වකුගඩුවේ එකේ ලිතෝට්‍රිප්ස් මැෂින් එක පිළිබඳව වසර 18ක් පරණයි මන්තුවේ රෙපෑ කරන්න බෑ කියලා කියන්නේ නිසා ලබන අවුරුද්දේ අලුත් මැෂින් එකක් අරගන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය අපි ආරම්භ කරන්නම්.
බොහොම ස්තුතියි ගරු මංජුලා කුමාරි මන්තුමිය, දිසානාගම මන්තුමිය. මංජුලා දිසානාගම මන්තුමිය, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
කාර්ක සභාවේ ගරු මොලසරාරුඩ මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම මේ රටේ වර්තමානයේ වෙන විට ඉතාමත්ම ආන්දෝලනාත්මක තත්ත්වයකට පත් වෙලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් වචන ස්වල්පයක් කතා කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ වන විට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට අපි කවුරුත් ආදරය කරන බොහොම දක්ෂතාවයක් තියෙන අපේ රමේෂ් පතිරණ මැතිතුමාට අපි සුභපතනවා මේ අභියෝගාත්මක අවස්ථාවේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවැරදි දිශානතියට අරගෙන ගිහිල්ලා මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්නටත් මේ තියෙන පවතින තත්ත්වය මේ අභියෝගාත්මක තත්ත්වයෙන් මුදවාගෙන කටයුතු කරන්නට අවස්ථාව ලැබේවා කියලා ඒ වෙනුවෙන් කටයුතු කරන අපේ රාජ්‍ය අමාත්‍යතුමිය සීතාරම්භය පොළ මැතිණියටත් ඒ වගේම දේශීය වෛද්‍ය අමාත්‍ය රාජ්‍යවර්ධන විදියට කටයුතු කරන සිසිර ජයකොඩි මැතිතුමාටත් නවක ලේකම්වරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටම මේ අභියෝගයේ ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද පහුගිය කාලේ රට පුරාම කිව්වේ බෙහෙත් නැහැ, රටේ ජනතාව මහමග මැරෙයි, ඉස්පිරිතාලවල මැරෙයි, මේ වගේ තත්ත්වයක් තමයි කිව්වේ. නමුත් එහෙම නොවී මේ සෞඛ්‍ය සේවය ඉතාම ඉහළ මට්ටමකින් ගැටළු සහිතව පවත්වාගෙන යනවා. ඒ නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන සෞඛ්‍ය දර්ශක පිළිබඳව අරගත්තාම මම හිතන්නේ රටක දළ උපත් අනුපාතිකය, දළ මරණ අනුපාතිකය, මාතෘ මරණ අනුපාතිකය, ඒ වගේම ලදරු මරණ අනුපාතිකය උපතේදී ආයු අපේක්ෂාව කියන දත්තයන් තමයි රටක සංවර්ධනය පිළිබඳව දත්ත සපයන ප්‍රධානම සාධක වෙන්න. විශේෂයෙන්ම ගත්තහම අපේ රටේ සෞඛ්‍ය දර්ශක පිළිබඳව කතා කරනකොට දෙදස් විසි එක වෙනකොට අපේ රට බිින්දුවයි දසම හතයි යටක් තියෙනවා. එකගැන ඉන්දියාවට බංගලාදේශයට වඩා ඉහලින් අපි ඉන්නවා. කැනඩාව වගේ දියුණුයි කියන රටවල් ජපානයට වඩා අපි ලං වෙලා ඉන්නවා. නමුත් ඒ තරමට මැවිදිල්ල නෑ. එවගේම 1947 වෙනකොට අපේ රටේ මාතෘ මරණ අනුපාතිකය තිබුණේ 1,600ක් විතර. නමුත් මේක 2022 වෙනකොට ලදරු මරණ 52 දක්වා අඩු වෙලා 2020 විතර වෙනකොට මේක 30කට වගේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් මට්ටමක තියෙනවා කියන එක. ඒ විතරකුත් නෙමේ, ලදරු මරණ අනුපාතිකය ගත්තහම 1948 ජීවී උපත් දහසකට 92ක් වුණ එක 1991 වෙනකොට 17ක් දක්වා අඩු වෙලා 22 වෙනකොට මේක 12 දක්වා අඩු වෙලා තියෙනවා. එහෙමනම් අපි ඒ විතරකුත් නෙමෙයි, 1953 අවුරුද්දේ පොදු ආයු අපේක්ෂාව අවුරුදු 59ක් වෙනකොට වර්තමානයේ වෙනකොට ඒක අවුරුදු 72ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙමනම් අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය මේ දක්වා අපේ ආසියාතික දකුණු ආසියාතික රටවල් අතරේ ඉහළින් ඔසවා තබන්නට මේ දක්වා කටයුතු කරපු සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියෝජනය කරපු සියලුම දෙනාට මගේ ගෞරවයේ ආචාර්ය පුද කරනවා. මොකද අපි මොන තරම් අභියෝග වලට ලක් වුණත් අවුරුදු 30ක් තිස්සේ තිබුණ යුද්ධයකට කටයුතු කරා. ඒ වගේම පහුගිය කාලේ තිබුණ ආර්ථික කඩාවැටීමත් එක්ක තිබුණත් අපි තාමත් ඒ අගයන් ඒ ආකාරයෙන් ඉහළට අරගෙන යනවා. ඒ නිසා මේ අභියෝගාත්මක අවස්ථාවේ තව තවත් මේක ශක්තිමත් වේ ඉදිරියට අරගෙන යන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරන සියලු දෙනාට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම බුදුදහමින් පෝෂණය වෙච්ච රටක්, ඒ සංස්කෘතිය අනුව පෝෂණය වෙච්ච රටක අපි දන්නවා බුදුහාමුදුරුවෝ එදා අසරණයින්ට සරණ වෙන්නට අවශ්‍ය මාර්ගය කියලා දුන්නා. පූතිගස්ස තෙරුන් වහන්සේට උවටැන් කරලා බෞද්ධයෙක්ගේ යුතුකම මේකයි කියලා දුන්නා. ඒකෙන් අපි ලබාගත් ආභාෂයෙන් අපේ එදා බුද්ධදාස රජතුමා රජකම් කරද්දිත් වෙදකම් කෙරුවා. මේ වෙදකමයි හෙදකමයි එකටම ගියා. ඒ නිසා අපේ එදා හෙළ වෙදකම, ආයුර්වේදය, ඒ වගේම සිද්ධ යුනානි මේ සියල්ල ඒකරාශී කරගෙන අපේ ආයුර්වේදය තුළ අපි ලෙඩ හැදෙනවට වඩා ලෙඩ හැදෙන එක වළක්වා ගන්න පුළුවන් ආකාරයට අපේ ආහාර ක්‍රමවේදය, අපේ ජීවන රටාව පෝෂණය වෙලා තිබුණා. හැබැයි මේක එදා ඉංග්‍රීසීන් විසින් අපේ රටට අඳුන්වලා දුන්න බටහිර වෛද්‍ය ක්‍රමයත් එක්ක ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා අපි අද පුරුදු වෙලා තියෙන්නේ.
අපේ විනාඩි
අපි අද පාවිච්චි
විනාඩි දෙක කාලයක්
තියෙන්නේ. බෙහෙත් වලින් තමයි අපි අද ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම ඉල්ලා හිටින්නේ මේ ක්‍රමවේදය තුළ අපි රෝගීන් බවට පත් වෙලා ඒ අයට ප්‍රතිකාර කරන්න ඉස්සර වෙලා රෝගීන් බවට පත් වෙන්නට පෙර ජනතාව දැනුවත් කරන්නට විශේෂයෙන්ම අපේ අමාත්‍යතුමා අද උදේ කිව්වා අවුරුදු 35ට වැඩි අය ඉන්නවා 15%ක් හෘද කිරීටක ආඝාතයෙන් පීඩා විඳින. ඒ වගේම 10%ක් දරුවෝ දියවැඩියා රෝගයට ලක් වෙලා ඉන්නවා. මං හිතන්නේ මම මේ අවස්ථාවේ මට අනිත් අය බණිත් දන්නේ නැහැ. එදා වෛද්‍ය පාදනීය මැතිතුමා මේ ගැන කතා කරනකොට වස විසෙන්තර ආහාර අපේ දරුවන්ට පුරුදු කරන්න ඕනේ, රටේ ජනතාව දැනුවත් කරන්න ඕන කියනකොට එතුමාට දොස් කිව්වා. මේ එතුමා වෛද්‍යවරයෙක් වෙලා කුෂිකර්මාන්තය ගැන කතා කරනවා කියලා, කාබනික පොහොර ගැන කතා කරනකොට. හැබැයි මේ අභියෝගයක් මේක. අපේ රටේ ශ්‍රම බලකායට එකතු වෙන්න ඉන්න දරුවෝ වැඩිහිටියෝ මේ ආකාරයට සුව කළ නොහැකි බෝ නොවන රෝගවලට පත් වෙනවා නම් අපි මේකට ඉතා ඉක්මනින් පිළියම් සෙවිය යුතුයි. ලෙඩේ හැදුනට පස්සේ බෙහෙත් දෙනවට වඩා ලෙඩේ හැදෙන්නට පෙර සූදානම් වෙලා අපේ රටේ ජනතාව දැනුවත් කරන එකත් එයින් මුදවා ගැනීමත් සෞඛ්‍යංශයේ ප්‍රබල කාර්යභාරයක් විදිහට මා දකිනවා. විශේෂයෙන්ම මම නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහරෝහලේ ගරු අමාත්‍යතුමනි මේ වෙනකොට විකිරණශීලී අංශයේ සීටී යන්ත්‍රයත් ඒ වගේම අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍රයත් මාසයකට වඩා වැඩි කාලයක්
අක්‍රියවවසන
අද උදෑසන මට අපේ
ගුණනාගල කාලය අවසානයි කතාව අවසන්
මට විනාඩියක් දෙන්න ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි මා නියෝජනය කරන කුරුණාගල දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම රෝහල මේ රෝහලේ තියෙන මේ උපකරණ දෙක ඉතා කඩිනමින් නවීකරණය කරලා ජනතාවගේ සෞඛ්‍ය සේවය නංවාලන්නට අපේ අසරණ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්නට අවශ්‍යතාවය ඉල්ලා ක්‍රියාත්මක කරලා දෙන්න කියලා ඉල්ලා සිටින ගමන් මම එක ඉල්ලීමක් කරන අවසානයේදී ඉදිරියේ එන වැට් බැද්ද සෞඛ්‍ය සේවාවලින් නිදහස් කරනකොට ආයුර්වේදයට ඇයි ඒක ලබා නොදුන්නේ කියන ප්‍රශ්නේ මා ඔබෙන් අහනවා. ඒ නිසා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එදා මෙදා තුර අපේ ආයුර්වේදයේ අපේ දේශීය වෙදකම තව තවත් ඉහළට ඔසවා තබන්නට නම් ඒ අය ශක්තිමත් කරන්නට නම් ඒ අයට ලබා දීලා තියෙන මේ වැඩබද්ද ඉවත් කරලා ඒ අයත් දේශීය වෛද්‍ය කියලා කඩා විදලා එහා පැත්තට දාන්නේ නැතුව ඒ අයටත් සෞඛ්‍ය සේවයේ තියෙන අනිත් ස්ථානෙම ලබා දෙන්න වැඩබද්ද නිදහස් කරන්න කියලා ඉල්ලා සිටින මට කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මානියෙන්ද රබ ඔබ ස්තුති.
ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා. උපුල් ගලප්පති මන්තුමා.
ගරු මූලාසන රෝඩ් මන්ත්‍රීතුමනි, රටන අද දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ කාරක සභාව අවස්ථාවේදී විවාදයේදී කතා කිරීම ලැබීම ගැන සන්තෝෂන ගමන් අභිනවයෙන් පත්වෙච්ච ගරු සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරේ මැතිතුමාටත් ඒ වගේම නව ලේකම්තුමා පාලිත් ගරු පාලිත මහිපාල මැතිතුමාටත් සුභාශිංසනය කරන ගමන්ම මම හිතන්නේ අපි ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි පහුගිය වසර එකහමාර තුළ පාර්ලිමේන්තුවේදීත් එළියේදීත් අපි සෞඛ්‍ය අර්බුදයේ සෞඛ්‍ය යන මාවත නිවැරදි කරගන්න විශාල වෙහෙසක් ගත්තා. ඒකෙදී දූෂණ වංචා ඒ වගේම බාල ඖෂධ ගෙන්වීම් බාල ඖෂධ හරහා රෝගීන් මිය යෑම ඒ වගේම අසන් ඇඳවීම් මේ සියල්ලම සිදු වෙන ගමන් අතිවිශාල ලෙස සෞඛ්‍ය ශේෂ්ඨක වෘත්තිකයන් මේ රට හැරදාලා යන තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඒකෙදී මං හිතන්නේ අපි පාර්ලිමේන්තුවේදීත් එළියේදීත් මේ සම්බන්ධව ආණ්ඩුව දැනුවත් කරද්දී ආණ්ඩුවේ ජනගරු ජනාධිපතිතුමා දැනුවත් කරද්දී ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග නොගැනීම නිසාම විපක්ෂයක් විදිහට හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට විශ්වාසය භංග කිරීමේ විශ්වාස භංගයක් අපි ගෙනාවා. ඒකෙදී කනගාටු වෙනුණක් කියන්න ඕනේ මේ රටේ ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටනකොට රෝගී ජනතාව වෙනුවෙන් පෙනී හිටනකොට මේ රටේ සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් පෙනී හිටනකොට ඒ විශ්වාස භංගිරුත් හිටපු සෞඛ්‍ය ඇමතිතුමා ඡන්ද 114.73කින් ඡන්ද 40කින් ජයග්‍රහණය කෙරෙව්වා. ඒ නිසා අපි ඒ ජයග්‍රහණය කරවපු සෞඛ්‍ය ඇමතිතුමා එතනින් පස්සෙත් මාසෙකමාරක් හිටියා සෞඛ්‍ය ඇමතිවරයා විදියට. හැබැයි ගරු ජනාධිපතිතුමාට ඒ පිළිබඳ දැනිලා හෝ ඒ නව සෞඛ්‍ය අමාත්‍යවරයා කලින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කළා පත්කිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද පහුගිය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලේ WR නැත්නම් යුරෝප් රෙජිස්ට්‍රේෂන් කියන NMR එක හරහා ලබා දීම නිසාම විශාල දූෂණ මංචා සංඛ්‍යාවක් සිද්ධ වුණා. ඒක අපි සෞඛ්‍ය විද්‍යා ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අපි ප්‍රශ්න කරනකොට අපිට දැනෙච්ච දෙයක්. ඒ නිසාම මම හිතන්නේ ටෙක්නිකල් ඉවලුවේෂන් කමිටි තාක්ෂණ කමිටු වලට හිතාමතාම සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය යටතේ හිතාමතාම ඒ ඖෂධය පිළිබඳ ඉන්න විශේෂඥයෝ නැතුව ඒ කමිටු පත් කරන තත්ත්වයක් උදා වෙලා තිබුණා. ඒ හරහා තමයි TC එකෙන් මේ වැරදි ඖෂධ මේ රටට ගෙන්නන්න පළවෙනි අඩිතාලම දාන්නේ. ඒකට NMR එක හවුල් වෙනවා, NMR එකේ ඉන්න ඉහළ නිලධාරීන් හවුල් වෙනවා. මේ හරහා සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා හෝ නොකී හෝ නමුත් අද දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී මේ සඳහා වැඩිකාරයෝ වෙලා ඉවරයි. ඒ නිසා තමයි හියුමන් ඉමුනෝග්ලොබින් කියන බෙහෙත ලංකාවට ගෙනල්ලද කියලා මම දන්නේ නැහැ. ලංකාව තුළ නිෂ්පාදනය කරලා තමයි අපිට නම් තේරෙන්නේ අයිසොලේෂන් කම්පැනි එක. ඒ කවදාවත් හියුමන් ඉමුනෝග්ලොබින් කියන බෙහෙතක් ලංකාවට ගෙනල්ලත් නැති කම්පැනි එකට මේ වගේ අවස්ථාවක් ඉතාමත් කූට උපක්‍රමයක් කරහා ලබා දීම නිසාම අද පරීක්ෂණ මට්ටමින් ඔප්පු වෙලා තියෙනවා ඒ හියුමන් ඉමුනෝග්ලොබින් කියන වයල් එකේ තියෙන ට්‍රේසබල් amount of
හියුමන් හිමෝග්ලොබින් කියලා. ඒ කියන්නේ නොගිනිය හැකි තරම් කුඩා ප්‍රමාණයක්. ඒ නිසා මම හිතන්නේ ඒ හරහා හරි මේ ඖෂධ මාෆියාව පිළිබඳ බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා පුන පුනා කිව්ව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බාල ඖෂධ කියලා එකක් අපි දන්නේ නැහැ කියලා. නමුත් අද ඔප් වෙලා තියෙනවා බාල ඖෂධ ගෙනල්ලා කියලා. ඒ නිසා ඒ හරහා හරි මේ 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 தත්වය මත නව සෞඛ්‍ය අමාත්‍යවරයා පත්කිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි පිළිකා ඖෂධයක් කරන රිටුක්සුමැබ් කියන බෙහෙත පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණා. ඒත් ඒ කම්පැනිම තමයි ගෙනල්ලා තියෙන්නේ. නිසා මේ පිළිබඳ මං හිතන්නේ ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ලේකම්තුමා ඇතුළු සියලු දෙනා NMR එක SPC එක SPMC ඔය සියලුම සෞඛ්‍යට සම්බන්ධ ඖෂධ ගෙන්වීමේ කටයුත්ත නිරත වෙන නිලධාරීන් මං හිතන්නේ මේ ගැන වග බලා ගත යුතුයි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුව සහ ආංශික අධ්‍යක්ෂක කාර්ය සභාව සහ කෝපා කමිටු වලින් ප්‍රශ්න කරනවා. ඒ නිසා මේ මේ වගේ වැරදි ක්‍රියාමාර්ග වලට යන්න එපා. අවසානයේදී අමාරු වැටෙන නිලධාරීන් ඔබතුමන්ලා අද නිලධාරීන් පස් දෙනෙක් විතර අද හිරේ. තවදුරටත් මම හිතන්නේ සෞඛ්‍ය ලේකම්වරයා ඒ වගේ NMR එකේ CEO තවදුරටත් ප්‍රශ්න කරනවා. මම හිතන්නේ ඊයේ NMR එකේ CEO ට මම හිතන වෛද්‍ය විජිතට මම හිතන වරෙන්තුණිකුත් කළා තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේක තවදුරටත් වෙන්න ඉඩ තියන්න එපා සෞඛ්‍ය අමාත්‍යතුමනි මේ සම්බන්ධව වහාම ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම අද වෙනකොට ලංකාවේ බුද්ධි ගලනේ ඉතාමත්ම ඉහළතාවෙන් සිද්ධ වෙනවා. පයිතනේ සෞඛ්‍ය මෙතුමනේ ඔබතුමා දන්නවා අපි වෛද්‍යවරු විදිහට පහුගිය මාසේ කහමාරකට කලින් අපි එකතු වුණා. මේ මේ පාර්ලිමේන්තු නියෝජකන වෛද්‍යවරු 10 දෙනා. ඒ හරහා එතකොට ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය බාරගත්තේ නැහැ. අපි දෙන්ති තමයි ඉල්ලීමක් කරේ ඔබතුමා මේක බාර ගන්න. මේකට අපි උදව් කරන්නම් කියලා. නමුත් ඊට පස්සේ මම හිතන්නේ එතුමාට හිතේ පහළ වෙන තියම් කිසි දෙයක් මම හිතන්නේ මේ මිනිසුත් එක්කත් මම පොකාකාර කරගන්න පුළුවන් කියලා. ඒ සඳහා අපි අනිවාර්යයෙන් වෛද්‍යවරු විදිහට අපි උදව් කරනවා. ඒ වගේම බුද්ධි ගලණය පිළිබඳව අපි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරා. ඒ බුද්ධි ගලණයට හේතුව තමයි මේ ආර්ථික අර්බුදය. ඒ ආර්ථික අර්බුදය වෛද්‍යවරුන්ට පමණක් නෙවෙයි සියලුම වෛද්‍ය ශිෂ්‍යයින්ට සියලු දෙනාටමත් රටේ ජනතාවටත් දැනෙනවා. නමුත් අපි මේ අවස්ථාවේදී සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැටුනොත් මේ රටේ අනිත් ශාස්ත්‍ර වැටුණා වගේ නෙවෙයි. ඒක ගොඩ ගන්න කාලයක් යනවා. මේ කාලේ මේ මේ මහා එතුමා කතාවේදී කිව්වා මේක මහා වෘක්ෂයක් බවට පත් වෙලා තියෙන පොඩි ගහකින් පැල කරගත්ත ගහක් අවුරුදු 100කට 150කට කලින් මේක ලොකු වෘක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේක වැටුනොත් අනිත් ශාස්ත්‍ර වැටුණා හා සමානව නෙවෙයි. අපි දන්නවා පහුගිය කාලේ කාබනික පොහොර නිසා කුෂිකර්ම ශාස්ත්‍රය වැටුණා. හැබැයි අවුරුද්දකින් අපි ඒක යථාර්ථයට පත් කරා. හැබැයි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැටුනොත් ආපෝ යථා තත්ත්වයට පත් කරගන්න කාලාන්තරයක් යනවා. ඒ නිසා මේ බුද්ධි ගලණය ගැන වහාම ක්‍රියාමාර්ග ගන්න ඒ සඳහා මැදිහත් වෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙත් ඉල්ලුවා. ඒ සඳහා ඕන් ඉල්ලන ඉල්ලීම් සාධාරණ ඉල්ලීම් මම හිතන්නේ අපි දන්නවා රුපියල් ලක්ෂ 30,000ට බහලා තියෙන මූර්ත වටිනාකම තියෙන වෙලාවේ ඔවුන්ට ජීවත් වෙන්න අමාරුයි. අපේ හම්බන්තොට ගියොත් එහෙම වෛද්‍යවරයෙකුට යන්නෙන්න විතරක් හයිවේ බස් එකේ ගියොත් රුපියල් 2000ක් විතර යනවා. එක ගමනට. ඒ නිසා මේ උන්ට දෙන දැඩ්ඩීමතාව මං හිතන්නේ අපි විශ්වාස කරනවා ඒක මදි කියලා. ඒ සඳහා මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මං හිතන්නේ සෞඛ්‍ය කාටත් කරදරයක් නොවෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට වැය කරන වෙන් කරන මුදල් වලින් ඉතුරු කරලා හරි මේක කරන්න පුළුවන්.
මම තුමාට තව විනාඩි 2ක කාලයක්
කතා කරන්න යන්නේ. ඒ නිසා අපි දන්නවා ළමා මන්දපෝෂණය ගැන එතුමා කතා කරා 10.6කින් අඩු වෙලා තියෙනවා. අපි දන්නවා හැබැයි ලබන අවුරුද්ද ඉඳලා වැට්බද්ද 18කින් වැඩි වෙනවා. ඒ වගේම භාණ්ඩ 1000කට වැඩි ප්‍රමාණයකට නව වැඩ්බන් දෙනවා. ඒ හරහා උද්දමනය වැඩි වෙන්න පුළුවන් වැඩි වෙනවා. ඒ හරහා මම හිතන්නේ ළමා මන්දපෝෂණය තවදුරටත් වැඩි වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඔබතුමා මම හිතන්නේ මැදිහත් වෙන්නේ මේකට ගර්භණී සහ ළමයි වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රියාවට නගන්න. ඒ සඳහා මම හිතන්නේ ගත මුල් පියවර විදිහට අර ඇෆ්ලොටොක්සින් ප්‍රතිශතය ඉහළ දැමීමේ කැබිනට් යෝජනාවක් ඔබතුමා ගෙනාවා. ඔබතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඉන්න කලින් අපි ඒක සෞඛ්‍ය ආංශික කාරක සභාවේදී අපි අනුමැතිය ලබා දුන්නා. ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ නිසා අපි ඒ ගැන සන්තෝෂ වෙනවා. නැත්නම් අර ත්‍රිපෝෂ හදන කම්පැනිය වැහිලා තිබුණේ. ඒ නිසා අපි ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කරන ගමන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද වෙනකොට හම්බන්තොට මහරෝහලේ විශේෂඥ වෛද්‍යවරු 5 දිනක් අඩුයි. ඒ කියන්න ඕනේ මම හිතන්නේ ENT වෛද්‍යවරයා දිස්ත්‍රික්කයට මෙන්න එක්කෙනයි. දැන් මාස 5ක් තිස්සේ නැහැ ENT වෛද්‍යවරයෙක්. සයිකියාට්‍රිස් කෙනෙක් නැහැ. ඒ වගේම නියුරොලොජිස් කෙනෙක් නැහැ. එන්ඩොක්‍රයිනොලොජිස් කෙනෙක් නැහැ. ඒ වගේම ඉමර්ජෙන්සි ෆිසිෂියන් අද වෙනකොට රෝහලේ නැහැ. ඒ වගේම තමයි මම හිතන්නේ අද මම රෝහලට කතා කරලා ඊට පස්සේ තියෙන ගැටලු ඇහුවට පස්සේ වකුගඩු ඒකකය ඉදිකරන්න පටන් ගත්තා. නමුත් අද ඒක වැඩ නැවතිලා තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳ මුදල් වෙන් කිරීමක් මම හිතන්නේ කරන්න අපහසු නම් මම හිතලා අඩුම ගානේ අර පිටරටින් දෙන ආධාර හරහා හරි ඒක ආරම්භ කරන්න කියලා අපි
කාලය අවසානයි කරු මන්තුමා.
මට විනාඩියක් දෙන්න. පිළිකා ඒකකේ වැඩත් නැවතිලා තියෙනවා. මම හිතන්නේ අම්පාරට යනකම් පිළිකා රෝහලක් මාතරත් නැහැ. හම්බන්තොට තමයි ඉදිකරන්න තීරණය කරේ. ඒකට ගොඩනැගිලි තියෙනවා. නමුත් ඒක වැඩ නැවතිලා තියෙනවා. මතර ඒ සම්බන්ධවත් ඔබතුමා අවධානය කාරුණික අවධානය යොමු කරවන කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අද වෙනකොට ගරු සෞඛ්‍යමතුනේ අපි මමත් ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙන ගන්න ඔබතුමාත් ලංකාවේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්ත වෛද්‍යවරයෙක් විදිහට අද වෙනකොට සබරගමු විශ්වවිද්‍යාලයේ ප්‍රොෆිනිට් එක ඇති කිරීමේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒකට මං හිතන්නේ දැනට SLMC එකෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයත් පැත්තෙන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් ඒ ක්‍රියාමාර්ග වලට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති
විශේෂ
කැමති නැහැ. මං හිතන්නේ මේ සඳහා කොමන් MCU කියලා ඔබතුමා දන්නවා. මේ ලංකාවේ වෛද්‍ය විද්‍යාල 12ටම එක විභාගයයි තියෙන්නේ. ඒ විභාගය මෙතුමල්ල මේ 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 සබරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යන්ට ලියන්න වෙන්නේ නැහැ. 70ක් ඉන්නවා. නමුත් අනිත් විශ්වවිද්‍යාලයෙන් එක වෙලා තියෙනවා. ඒ 70 දෙනා 15 දෙනා 20 දෙනා විදිහට අනිත් වෛද්‍ය පීඨ 6ට බාර ගන්න. මම හිතන්නේ ඒක يعني ඉමීඩියට් මෙෂර් එකක් විදිහට ඒක මම හිතන්නේ එකඟ වුණොත් හෝ අනිත් එක තමයි කහවත්ත රෝහලේ ගොඩනැගිල්ලක් තියෙනවා. ඒක ප්‍රොෆිනිට් එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. මම හිතන්නේ මේ පිළිබඳව මැදිහත් වෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා.
කාලය අවසන් කරගමු මන්තමා.
මම හිතන්නේ මම මේ කියන්න ඕනේ තවතර මේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ අමාත්‍යවරයෙකුට නැති වෙන්නත් පුළුවන් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක ඉතාමත්ම වැදගත් අමාත්‍යාංශයක්. මේ තුල මම හිතන්නේ නව සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට වෛද්‍ය රමේෂ් පතරණ මෙතුමා මම හිතන්නේ නැති වෙන්නේ නැතුව ඇති වෙන අමාත්‍යවරයෙක්
විදිහට වැඩ
කරයි කියලා මම විශ්වාස කරනවා. බොහොමත් විශ්වාසයි.
බොහොම ස්තුතියි. Honorable S. Nohadaringam, you have 6 minutes.
நன்றிகள் கௌரவ தலைமைதாங்க உறுப்பினர் அவர்களே. இங்கே சுகாதார அமைச்சு மீதான இந்த விவாதத்திலே முதலிலே நான் மன்னார் மாவட்டத்திலே கடந்த 2 நாட்களாக திண்ம கழிவகற்றல் மற்றும் திரவ கழிவகற்றல் குறிப்பாக மன்னார் நகர பிரதேசத்திலிருந்து அதேபோன்று வைத்தியசாலைகளிலிருந்தும் இந்த கழிவகற்றல் நடவடிக்கைகள் நிறுத்தி வைக்கப்பட்டிருக்கின்றது. என்விரான்மெண்டல் ஃபவுண்டேஷன் என்ற ஒரு நாவல பகுதியைச் சேர்ந்த ஒரு அமைப்பு இந்த ஒரு கோர்ட் ஆஃப் அப்பீலில் செய்து கொள்ளப்பட்ட ஒரு வழக்கின் காரணமாக தடை உத்தரவின் காரணமாக இந்த திண்ம கழிவகற்றல் நடவடிக்கைகள் நிறுத்தி வைக்கப்பட்டிருக்கின்றன. இது உண்மையிலேயே கடந்த 2 நாட்களாக மன்னார் பொது வைத்தியசாலையிலே எந்தவித கழிவகற்றலும் திண்ம மற்றும் திரவ கழிவகற்றல் நடைபெறவில்லை. இதனால் அங்கே மிகப்பெரிய ஒரு அசாத்தியமான அசாதாரணமான ஒரு ஒரு சூழல் நிலைமையை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. இது உடனடியாக நிறுத்தப்பட வேண்டும். உரியவர்களுக்கான பணிப்புரைகளை வழங்கி கௌரவ அமைச்சர் அவர்கள் இது விடயமாக கூடிய கவனம் செலுத்த வேண்டும் என்று இங்கே நாங்கள் கேட்டுக்கொள்கின்றோம். ஏனென்று சொன்னால் வன ஜீவராசிகள் திணைக்களம் தான் இந்த இந்த அமைப்பின் ஊடாக அவர்களுக்கு எதிராகத்தான் அவர்களுடைய காணி குறிப்பாக இந்த மன்னார் மாவட்டத்திலே பாப்பாமோட்டை என்ற இடத்திலே சுமார் 10 வருடங்களுக்கு முன்பாக சுமார் 60 மில்லியன் ரூபாய் செலவிலே அந்த கட்டிடம் நிர்மாணிக்கப்பட்டு அது ஒழுங்கான முறையிலே சுகாதார விதிமுறைகளின்படி அங்கே அந்த கழிவகற்றல் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த நேரத்தில் இந்த தடை உத்தரவு மிகப்பெரிய ஒரு சுகாதார சீர்கேட்டை மன்னார் நகரத்துக்கு இந்த 2-3 தினங்களாக ஏற்படுத்தியிருக்கின்றது. ஆகவே இது விடயமாக அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக் கொள்கின்றேன். ஏனென்று சொன்னால் அமைச்சர் அவர்கள் இங்கே நான் பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஏனைய அமைச்சர்களுக்கு ஒரு முன்னுதாரணமாக அமைச்சர் அவர்கள் செயற்படுகின்றார். ஏனென்று சொன்னால் இங்கே இந்த விவாதத்திலே ஒவ்வொரு பாராளுமன்ற உறுப்பினருடைய கோரிக்கைகளை செவிமடுத்து உரிய நேரத்திலே இப்பொழுதே அதற்குரிய பதில்களை உண்மையிலே சொல்லிக் கொண்டிருப்பது அது ஒரு அமைச்சர்களுக்கு ஒரு முன்மாதிரியான நடவடிக்கையாகத்தான் நான் பார்க்கின்றேன். அது தொடர வேண்டும் என்று கேட்டுக்கொண்டு அதே போல்தான் நான் சில கோரிக்கைகளை வன்னி மாவட்டம் குறிப்பாக இந்த யுத்தம் காரணமாக மிகவும் மோசமாக பாதிக்கப்பட்ட மாவட்டம், அதிலும் குறிப்பாக சுகாதாரத்துறை சார்ந்து மிக மோசமான இழப்புகளை சந்தித்த மாவட்டம், அந்த மாவட்டத்திலே சுகாதாரம் சம்பந்தமான பல்வேறு கோரிக்கைகளை இங்கே நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இதற்கு உடனடியாக இதற்கு முன்னரும் நாங்கள் இந்த விவாதங்களிலே கலந்து கொண்டு அல்லது சுகாதாரத்துறை சார்ந்த செயலாளரோ அல்லது அமைச்சினுடைய செயலாளரோ அல்லது முன்பு இருந்த அமைச்சர்களிடமோ அல்லது பணிப்பாளர்களிடமோ நாங்கள் பல்வேறு கோரிக்கைகளை முட்டாலும் கூட மீண்டும் மீண்டும் நாங்கள் சொல்ல வேண்டிய ஒரு நிலைமை இருக்கின்றது. இங்கே கூட சக பாராளுமன்ற உறுப்பினர்கள் வன்னி மாவட்ட பாராளுமன்றர்கள் கூறிய கருத்துக்களை மீண்டும் ஞாபகப்படுத்தி நினைவுபடுத்தி நான் சில கோரிக்கைகளை முன்வைக்க விரும்புகின்றேன். குறிப்பாக இந்த புதுக்குடிப்பு ஆதார வைத்தியசாலை பிரதேச வைத்தியசாலையாக இருந்து தரம் உயர்த்தப்பட்டது. ஆனால் அங்கு அந்த ஆளணி பற்றாக்குறைகள் அந்த காடர் கிரியேஷன் இதுவரைக்கும் செய்யப்படவில்லை. அங்கே 10 வைத்தியர்கள் இருக்க வேண்டிய இடத்திலே 4 வைத்தியர்கள் தான் அங்கே கடமையில் இருக்கின்றார்கள். அங்கே இருக்கின்ற MS கூட நிர்வாக ரீதியான ஒரு அந்த வைத்திய அத்தியட்சகர் அந்த ஆதார வைத்தியசாலைக்கு நியமிக்கப்படவில்லை. சாதாரண ஒரு வைத்தியர் தான் அங்கே அதிகாரியாக
இருக்கின்றார்.
சாதாரண ஒரு மாவட்ட வைத்தியசாலையிலே சுமார் 300 வெளிநோயாளர்கள் வந்து செல்கின்ற அதே மாதிரியான ஒரு வைத்தியசாலை தான் புதுக்குடிப்பு வைத்தியசாலை. ஆனால் அங்கே அந்த அவர்களுக்கான அந்த வசதிகள் இல்லாததன் காரணமாக நிறைவான சேவைகளை அந்த மக்கள் பெற்றுக்கொள்ள முடியாத ஒரு நிலைமை இருக்கின்றது. அதேபோல் மாங்குளத்திலே புதிதாக புனர்வாழ்வு வைத்தியசாலை நிறுவப்பட இருக்கின்றது. அதற்குரிய பூர்வாங்க பணிகள் அனைத்து முடிவடைந்திருக்கின்றன. ஆனால் அங்கே முழுமையான வைத்தியர்களினுடைய அந்த ஏறக்குறைய 25 மேற்பட்ட வைத்தியர்கள் அந்த புனர்வாழ்வு வைத்தியசாலைக்கு தேவையானவர்கள். ஆகவே அங்கே முழுமையான அந்த காடர் கிரியேஷன் கூட இதுவரைக்கும் செய்யப்படவில்லை. அது விரைவில் திறக்கப்பட இருக்கிறதாக நாங்கள் கேள்விப்படுகின்றோம். ஆகவே அவை பூரணமாக அதனுடைய அனைத்து வசதிகளையும் செய்து கொடுக்கப்பட்ட பின்பே அந்த மாங்குளம் வன்னி மாவட்டத்தில் இருக்கின்ற ஒரே ஒரு விரைவில் இருக்கின்ற ஒரே ஒரு புனர்வாழ்வு வைத்தியசாலை சீர் செய்யப்பட வேண்டும். அதற்குரிய அனைத்து வசதிகளுடன் தான் அது தொடக்கப்பட வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்கின்றேன். அதேபோல் 1990 இலக்கத்துக்கு அந்த மொபைல் ஆம்புலன்ஸ் சர்வீஸ் முல்லைத்தீ மாவட்டத்தில் மிகவும் குறைவாக காணப்படுகின்றது. அங்கே 2 அல்லது 3 ஆம்புலன்ஸ் சேவைகள் தான் அங்கே இருக்கின்றது. குறிப்பாக அது இந்திய அரசாங்கத்தின் உதவியுடன் அமல்படுத்தப்படுகின்ற அந்த திட்டம். அங்கே குறிப்பாக இன்னும் 3 அல்லது 4 ஆம்புலன்ஸ் சேவைகள் இன்னும் மேலதிகமாக தேவையான ஒரு நிலைமை இருக்கின்றது. குறிப்பாக கொக்குளாய் கொக்குத்தாடவியா பிரதேசத்திற்கு, செம்மலை அளம்பில் பிரதேசத்திற்கு, அதேபோன்று பாண்டியங்குளம் நட்டாங்கண்டல் பிரதேசத்திற்கு, ஒட்டு சுட்டான் பிரதேசங்களுக்கு, அந்த பிரதேசத்தினுடைய அந்த போலீஸ் நிலையங்கள் ஊடாகத்தான் இந்த சேவைகள் நடைபெறுகின்றது. ஆகவே அந்த மேலதிகமாக குறைந்தபட்சம் 3 அல்லது 4 ஆம்புலன்ஸ் சேவைகளையாவது மேலதிகமாக பெற்றுக் கொடுக்க நடவடிக்கை எடுக்க வேண்டும் என்று இந்த நேரத்தில் கேட்டுக் கொள்ளுண்டு. அதே போல நான் இங்கே சில வவுனியா
மாவட்டங்களை
வவுனியா மாவட்டத்தில் இருக்கின்ற அந்த வெற்றிடங்கள் மிக நிரப்பப்படாமல் இருக்கின்றது. அந்த வைத்திய நிபுணர்கள் வெற்றிடங்கள் மற்றும் குறிப்பாக மன்னார் மாவட்டத்திலேயும் முல்லைத்தீ மாவட்டத்துக்கும் அவசர சிகிச்சை பிரிவு விபத்து மற்றும் அவசர சிகிச்சை பிரிவுக்கான கட்டிடம் இல்லாததால் மிக மோசமான ஒரு வைத்திய பற்றாக்குறை அது பற்றாக்குறையாக காணப்படுகின்றது. ஆகவே அவை அந்த கட்டிடங்கள் உண்மையிலே நிவர்த்தி செய்யப்பட வேண்டும். அதே மாதிரி தான் வவுனியா மாவட்டத்திலே சுமார் 1ஆம் கட்டம் முடிவடைந்த 2ஆம் 3ஆம் கட்ட அந்த விபத்து மற்றும் அவசர சிகிச்சை பிரிவுக்கான அந்த கட்டிடம் பூர்த்தி செய்யப்படாமல் இருக்கின்றது. சுமார் 700 மில்லியன் நிதி இன்னும் தேவையாக இருக்கின்றது. ஆகவே அந்த நிதியை விடுவிப்பதற்கும் கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கூறிக்கொண்டு, குறிப்பாக இங்கே ஏற்கனவே பேசப்பட்டது போல் நீங்கள் வன்னி மாவட்டத்தைச் சேர்த்த வைத்திய அத்தியட்சகர் அல்லது சுகாதார சேவை பிரிவைச் சேர்ந்தவர்கள், நாங்கள் மக்கள் பிரதிநிதிகள் எல்லோரும் இணைந்து இந்த வன்னி மாவட்டத்தில் நிலவுகின்ற குறைபாடு சம்பந்தமாக பேசுவதற்கு நீங்கள் எங்களுக்கு குறிப்பாக விசேடமாக ஒரு தியதியை எங்களுக்கு ஒதுக்கி தர வேண்டும் என்று இந்த நேரத்தில் கேட்டுக்கொண்டு நிறைவு செய்கின்றேன்.
Thank you very much. Honorable Selvarasa Gajendran, you have 5 minutes.
7 minutes.
5 minutes. Honorable Minister.
අපි ඔබතුමාත් එක්ක උතුරු පළාතේ උතුරු පළාත වරත් රෝහල් සහ ඒ සියලු දෙනා සමග සාකච්ඡා කරන්න මහජන නියෝජිතයන් සමග අපි උතුරු පළාතට දවසක එන්නම්. උතුරු ඔබතුමාලා කියපු කරුණ මේ මානුකූලම රෝහල් ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳව අවධානය යොමු කරලා පුළුවන් උදව් ටික අපි කරන්න. අපි ඒ වෙනුවෙන් උතුරු පළාතට දවසක එන්නම් ඔබතුමාලාට දන්වලා.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. Honorable Gajendran, you have 5 minutes.
அபைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, சுகாதாரத்துறை மீதான விவாதத்திலே நான் சில விடயங்களை முன்வைக்க விரும்புகின்றேன். யாழ்ப்பாணம் மாவட்டத்தில் வடக்கு மாகாணத்தில் ஒரு பொதுநா வைத்தியசாலை இருக்கின்றது. அந்த பொதுநா வைத்தியசாலையில் அங்கே இருந்த மகப்பேற்று விடுதி 2013 இடிந்து விழும் அபாயம் இருந்த காரணத்தினாலே அது இடித்தகற்றப்பட்டது. இன்று வரைக்கும் நிரந்தரமான மகப்பேற்று விடுதிகள் அமைக்கப்படவில்லை. பொருத்தமற்ற கட்டடங்களிலே அடிப்படை வசதிகள் இல்லாமல் அந்த மகப்பேற்று விடுதி இயங்கிக் கொண்டிருக்கின்றது. இது இதற்குரிய நடவடிக்கை உடனடியாக எடுக்கப்பட்டு அது கட்டப்படுவதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். வடமாகாணத்தில் வைத்தியசாலைகளில் சிற்றூழியர்களுக்கு பாரிய வெற்றிட நிலை வருகின்றது. ஏறத்தாழ 70% பதவிகள் வெற்றிடமாக காணப்படுகின்றது. 2015 அமை அடிப்படையில் பணியாற்றியவர்களுக்கு நிரந்தர நியமனம் வழங்கப்பட்ட போது பல்வேறுபட்ட காரணங்களால் தவறப்படப்பட்டவர்களுக்கு இந்த வெற்றிடங்களில் நியமனம் வழங்க 19 நேர்ம தேர்வுகள் நடத்தப்பட்டு நியமன கடிதமும் வழங்கப்பட்ட பின்னர் பதவியேற்பது தடுத்து நிறுத்தப்பட்டது. இன்றுவரை அவர்களுக்கு பதவியேற்க முடியவில்லை. நிலவுகின்ற 70% வெற்றிடங்களும் நிரப்பப்படவில்லை. சிற்றூழியர்களின் தட்டுப்பாட்டால் வைத்தியசாலைகள் பல்வேறு சிரமங்களை எதிர்நோக்குகின்றன. வெளிவாரி வடமாகாணத்தில் மட்டும் வைத்தியசாலைகள் பெரும்பாலானவற்றுக்கு வெளிவாரி சுத்திகரிப்பு பணியாளர்கள் நியமிக்கப்படவில்லை. கௌரவ அமைச்சர் அவர்களே, இது அப்பகுதி மக்களுக்கு இழைக்கப்படுகின்ற ஒரு பாரிய அநீதியாகும். வைத்தியசாலைகளுக்கு வடமாகாணத்தில் 7 வைத்தியசாலைகளுக்கு இன்றுவரை ஆளணி ஒன்று கூட அங்கீகரிக்கப்படவில்லை. வைத்தியசாலைகளை உருவாக்கும் அதிகாரம் மாகாண சபைகளுக்கு உள்ளதாக சொல்லிக் கொள்ளுகிறார்கள். ஆனால் மாகாண சபைகளுக்கு ஆளணியை உருவாக்கும் அதிகாரம் இல்லை. மத்திய அரசும் ஆளணியை அங்கீகரிக்கவில்லை எனில் இது தமிழர் பிரதேசத்திற்கு இழைக்கப்படுகின்ற ஒரு அநீதியாகும். தெல்லிப்பளை ஆதார வைத்தியசாலையில் நல்லாட்சி காலத்தில் 16 தொடங்கப்பட்ட ஆய்வுக்கூடம் மற்றும் ஏனைய வசதிகளுக்கான 5 கட்டட வேலைகள் இப்போது பல வருடங்களாக அரைக்குறை நிலையில் இருக்கின்றன. அதற்கான நிதி இன்னமும் வழங்கப்படவில்லை. நல்லாட்சி காலத்தில் வடமாகாணத்தில் உள்ள 4 வைத்தியசாலைகளில் கிளிநொச்சி, வவுனியா, மாங்குளம், பருத்தித்துறை வைத்தியசாலைகளில் நெதர்லாந்து அரசாங்கத்தின் உதவியுடன் நிர்மாணிக்கப்பட்ட புதிய கட்டடங்கள் தற்பொழுது நிறைவு பெற்றுள்ளன. ஆனால் அந்த கட்டடங்களில் வரவுள்ள புதிய துறைகளுக்கான ஆளணி இன்று வரை மத்திய அரசாங்கத்தால் உருவாக்கப்படவில்லை. ஆளணி அங்கீகரிக்கப்படவில்லை என்பதனை காரணம் காட்டி அக்கட்டடங்களில் பணிகளை ஆரம்பிக்க தேவையான ஆளணி இன்று வரை நியமிக்கப்படவில்லை. அதனால் புதிதாக வழங்கப்பட்ட தாதியர்களுக்கான நியமனத்தில் கூட இப்புதிய அலகுகளுக்கான மேலதிக ஆளணி நியமிக்கப்படவில்லை. முல்லைத்தீவு மற்றும் மென்னார் மாவட்ட பொது வைத்தியசாலைகள் தமக்கு போதிய கட்டடங்கள் இல்லை என தொடர்ந்து வலியுறுத்தி வருகின்ற போதும், இந்திய உதவியுடன் அவர்கள் கேட்டதிலும் பார்க்க சிறிய விடுதிகள் கட்டித்தரப்படும் என்று சொல்லப்பட்ட போதும் எந்தவித நடவடிக்கைகளும் எடுக்கப்படவில்லை. நல்லாட்சி காலத்தில் கிளிநொச்சி மாவட்டத்தில் பொது வைத்தியசாலையில் சம்பிரதாயபூர்வமாக தற்போதைய ஜனாதிபதியினால் அத்திவாரமிடப்பட்ட விபத்து மற்றும் அவசர சிகிச்சை அலகுக்கான கட்டட வேலைகள் இன்னமும் ஆரம்பிக்கப்படவில்லை. வவுனியா மாவட்ட பொது வைத்தியசாலையில் 18 ஆரம்பிக்கப்பட்ட விபத்து மற்றும் அவசர சிகிச்சை அலகுகளுக்கான கட்டட வேலைகளும் நிதியின்மையினால் அரைவாசியில் இருக்கிறது. சாவச்சேரி வைத்தியசாலையில் விபத்து மற்றும் அவசர சிகிச்சை அலகு மாகாண நிதியில் கட்டி முடிக்கப்பட்டுள்ளது. ஆனால் அந்த கட்டடத்தினுள் பல்வேறு அத்தியாவசியமான அலகுகளுக்கான ஆளணி இன்னமும் அங்கீகரிக்கப்படவும் இல்லை, நிரப்பப்படவும் இல்லை. அதனால் இங்கு இச்சேவைகளை ஆரம்பிக்க முடியாமல் இன்று வரை சகல சத்திர சிகிச்சை மற்றும் பிரசவ நோயாளர்களும் யாழ்ப்பாணம் போதுநா வைத்தியசாலைக்கு அனுப்பப்பட்டு வருகின்றனர். வைத்திய அதிகாரிகள் தாதிய உத்தியோகத்தர்களுக்கும் ஏனைய பயிற்றப்பட்ட பதவி நிலைகளிலும் ஆளணி பெருமளவுக்கு அதிகரிக்க வேண்டிய தேவை வடமாகாணத்தில் காணப்படுகின்றது. அவர்கள் ஏனைய அவர்கள் ஆளணியை அதிகரித்து தருமாறு பல வருடங்களாக கோரி வருகின்றார்கள். ஆனால் அவ்வாறான அதிகரிப்பு கிடைப்பதாக இல்லை. இதைவிட அங்கு பெருமளவில் சகல பதவி நிலைகளுக்கும் நிலவும் வெற்றிடங்களை நிரப்புமாறு பல வருடங்களாக கோரப்படுகிறது. அக்கோரிக்கை தொடர்ந்து புறக்கணிக்கப்படுகிறது. ஆளணியை நிரப்பும் அதிகாரம் மத்திய அரசுக்கே உள்ளது. அங்கீகரிக்கப்பட்ட ஆளணியும் போதாது. அதனால் அதிகரித்து தருமாறு கேட்கின்ற போது, முதலில் வெற்றிடங்களை நிரப்பிவிட்டு வாருங்கள், ஆளணியை அதிகரிக்கலாம் என சுகாதார அமைச்சு மற்றும் முகாமைத்துவ சேவைகள் திணைக்கள அதிகாரிகள் கூறுகின்றனர். ஆளணி அங்கீகாரமும் நியமனமும் என இரண்டுமே மத்திய அரசின் அதிகாரத்துக்கு உட்பட்டவை. ஆனால் சுகாதாரத்துறை நியமனங்களின் போது எப்போதும் போல பாரபட்சமாக மிக குறைந்த விகிதத்திலே நியமனங்கள் வடக்கு வழங்குகிறார்கள். அவர்களது வெற்றிடங்களை நிரப்பும் அளவுக்கு ஒருபொழுது நியமனங்கள் வழங்கப்படுவதில்லை. புதிய நியமனங்களை பலவும் தெற்கிலிருந்து முன்னர் நியமனம் பெற்று வடக்கிற்கு வந்து மீளவும் தெற்கு இடமற்றலாகி செல்ல விரும்பும் பெரும்பான்மை இனத்தவர்களுக்கான பதிலீடாகவே உள்ளதால் புதிய நியமனங்களிலூடாகவும் வெற்றிடங்கள் நிரம்பப்படுவதாக இல்லை. முன்னர் ராஜித சீனாரட்ண சுகாதார அமைச்சராக இருந்தபோது இந்த நிலையில் சிறிதளவு மாற்றம் இருந்தது. ஏற்கனவே வெற்றிடமாக உள்ள ஆளணியை நிரப்பிவிட்டு வருமாறு கூறினால் வடக்கில் உள்ள அதிகாரிகள் இவ்வாறு ஆளணியை நிரப்புவது? ஆளணியை நியமிப்பதே மத்திய சுகாதார அமைச்சுதான். அப்படியென்றால் வடக்கில் அவர்கள் ஆளணியை எவ்வாறு அதிகரிப்பது என்பதை நீங்கள் சொல்ல வேண்டும். மத்திய அரசின் கீழ் உள்ள யாழ்ப்பாண போதனா வைத்தியசாலையிலும் ஆளணி தொடர்பான நிலை இதுதான். அங்கே பல புதிய துறைகளுக்கான விசேட வைத்திய நிபுணர்கள் நியமிக்கப்பட்டுள்ளனர். அதற்கு நன்றி தெரிவிக்கிறேன். ஆனால் அவர்களுக்குரிய ஏனைய ஆளணியினர் அதிகரிக்கப்படவில்லை. இதனால் ஏற்கனவே பற்றாக்குறையாக இருந்த ஆளணியினரை மேலும் மேலும் பங்கிட்டு புதிய வைத்திய நிபுணர்களுக்கு வழங்குவதில் பணிப்பாளர் பெரும் சிரமங்களை எதிர்கொள்கிறார். முன்னர் ஒரு விசேட வைத்திய நிபுணருக்கு 4 வைத்திய அதிகாரிகள் இருந்த நிலையில் இன்று ஓரிரண்டு வைத்திய அதிகாரிகளே பணியில் இருக்கிறார்கள். இதனால் மக்களுக்கான சேவைகள் பாதிக்கப்படுகின்றன. அங்கும் வைத்திய அதிகாரிகள் தாதிய உத்தியோகத்தர்களுக்கான ஆளணி பெருமளவு அதிகரிக்க
வேண்டிய
வடமாகாணத்தில் தரமுயர்த்தப்பட்ட வைத்தியசாலைகளில் ஆளணி அதிகரிப்பு செய்யப்படவில்லை என இச்சபையில் கூறப்பட்டது. இதைவிட வடக்கில் உள்ள 30 மேற்பட்ட பிரதேச வைத்தியசாலைகளில் தாதிய உத்தியோகத்தர்களுக்கான ஆளணி ஒன்று கூட இல்லை என்பதனை புதிய சுகாதார அமைச்சருக்கு ஒரு புதிய தகவலாக தெரிவித்துக் கொள்கின்றேன். வடக்கில் உள்ள மாகாண வைத்தியசாலைகளின் அபிவிருத்திக்கு மாகாணத்திற்கு ஒதுக்கப்படும் நிதி போதாமல் உள்ளது. அங்கு பல தசாப்தங்களாக அபிவிருத்தி ஏதும் நடைபெறவில்லை. 50 வருடங்கள் பின்னோக்கியதாக உள்ள இழந்த அபிவிருத்தியை நிரப்பும் வகையில் வடமாகாண வைத்தியசாலைகளுக்கு யாழ்ப்பாணம் போதனா வைத்தியசாலைக்கு விசேடமான நிதி ஒதுக்க வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். நான் முடிக்கிறேன். இறுதியாக ஆபத்தான உயிர்கொல்லி டெங்கு நோயை கட்டுப்படுத்தும் பணிகளில் ஈடுபடுத்தப்பட்டுள்ள டெங்கு தடுப்பு உதவியாளர்கள் கடந்த 2017 தொடக்கம் தற்காலிக அடிப்படையில் பணியாற்றி வருகிறார்கள். இதற்கான பொறுப்பினவாக 22,000 மட்டும் வழங்கப்படுகிறது. இவர்கள் கடந்த 2020 கோவிட் கால பகுதியிலும் கடுமையாக பணியாற்றி இருந்தார்கள். ஆகவே இவர்களுக்குரிய நிரந்தர நியமனம் வழங்குவதற்கும் சம்பள அதிகரிப்பு வழங்குவதற்கும் கௌரவ சுகாதார நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு என்னுடைய கருத்துக்களை நிறைவு செய்கின்றேன்.
நன்றி. ගරු කපිල අතිගෞරවල මැතිතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
අවසරයි ඔබතුමා ඇතුළු උගත් වියත්මේ සභාවෙන්. ඇත්තටම ගරු මන්ත්‍රීතුමනි මේ 20-24 අයවැය වෙනුවෙන් පක්ෂ විපක්ෂ බොහොමයක් මන්ත්‍රීවරු මේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව අදහස් දැක්වුවා. ඉතින් මගේ කතාව පටන් ගන්න කලින් මතක් කරන්න ඕනේ මේ සමාජවාදයේම කියවීමක් තියෙනවා. ධනවාදී රටවල් වලට හෙම්බිරිස්සාව හැදුනහම අපි වගේ දුප්පත් රටවල් වලට හැදෙන්නේ සන්නිපාත තත්වයක් කියලා. ඉතින් මේ සන්නිපාත තත්වකින් පෙළෙන මේ වෙලාවේ රටේ ආර්ථික සෞඛ්‍යත් අයහපත්ම වෙච්ච මොහොතක අධිකරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා 20-24 රටේ ආර්ථික සෞඛ්‍ය වගේම මේ මිනිස්සුන්ගේ සෞඛ්‍යත් ගොඩනගන්න ගන්න වෑයමක් විදිහටයි මම මේ අයවැය දකින්නේ. ඉතින් මේ සියලු දෙනාට මතක් කරන්න ඕනේ විපක්ෂයේ ඉන්න බොහොමයක් මන්ත්‍රීවරු මේ දේශපාලන නායකින්ට අපි ගරු කරනවා. නමුත් එය මෙතන මොන විදිහට මේ ගිරිය පුප්පගෙන කෑ ගැහුවත් විවේචන විතරක්ම චෝදනා විතරක්ම එල්ල කළත් රටේ මේ අයහපත් වෙච්ච මේ සෞඛ්‍ය තත්ත්වයත් එක්කයි අධිකරු ජනාධිපතිතුමා වගේම සෞඛ්‍ය ඇමතුමත් ඒ වගේ මේ සෞඛ්‍ය බලධාරීන් ටිකත් මේ 20-24 වර්ෂයේ ගොඩනගන්න සැලසුම් කරන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය යෝජනා ඉදිරිපත් නොකර චෝදනා විතරක් ඉදිරිපත් කිරීම සම්බන්ධව කනගාටු වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මමත් සෞඛ්‍ය මේ පවුලකින්ම උපන්න දරුවෙක්. මගේ අම්මා එම්කේ මාලනී ගුණවර්ධන කන්තලේ රෝහලේ හිටපු පවුල් සෞඛ්‍ය සේවිකාවක්. ඉතින් කන්තලේ විතරක් නෙමෙයි තිරිකුණාමල දිස්ත්‍රික්කයේ සිංහල දෙමළ මුස්ලිම් මේ මිනිස්සු ඔක්කොගේම මේ ප්‍රශ්න කතා කරන්න ආණ්ඩු පක්ෂින් එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මම. ඉතින් මේ වෙලාවේ මතක් කරනවා ගරු ඇමතිතුමාට තිරිකුණාමලේ ඉඳලා සමහරලාවට මේ මුළු රටටම බලපාලා තියෙන විශේෂඥ වෛද්‍යුරුන්ගේ හිඟේ තිරිකුණාමලට බලපාලා තිනෝ. ඉතින් තිරිකුණාමලේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපි කිලෝමීටර 200කට හැපැත්තේ දුර ගෙවගෙන එක්ක මඩකලපුර රෝහලට එමත් නැත්නම් අනුරාධපුර පොළොන්නරුවට යා යුතුව තිනෝ. ඉතින් මේ තිරිකුණාමලේ මහ රෝහල ඒ වගේම කන්තලේ මහ රෝහලත් මං හිතනවා මේ වෙනකොට හොඳ තත්වයක තියෙනවා කියලා. ඉතින් කන්තලේ රෝහල මගේ ආසන්නතම රෝහල මීට වඩා කටයුතු සොයලා බලලා මේක වැඩි දියුණු කරලා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාත් ඉන්නවා. අපි ඉස්සෙල්ලා අමාත්‍යතුමා ඉදන් සාකච්ඡා කීපයක් කරා තිරිකුණාමලේ රෝහල ජයිකවියා ප්‍රතිය
ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසනයට
ගර්වන්තුමා
ත්‍රිකුණාමලයේ මහ රෝහල වෙනත් තැනකට ගෙනියන්න අපි සැලසුම් කරා. එතකොට මේ වෙනකොටත් ඒ රෝහල තුල තියෙන සියුම් උපකරණ මුහුද අයිනෙම තියෙනද සමහරලාවට කාදණය වෙන්න පටන් අරන් තිනවා. ඒක ලොකු ගැටලුවක්. ඒ කටයුතු කඩිනම් කරලා දෙන්න කියලා ඉතාලම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම පදවි ශ්‍රීපුර රෝහල කෙරවලක පිහිටි රෝහලක් වකුගඩු රෝගීන් බහුල තැනක් විදිහට ගරු අමාත්‍යතුමනි මේ පදවි ශ්‍රීපුර රෝහල ග්‍රේඩ් B වලට ඉස්සෙල්ලා උසස් කරා. එතකොට ඒ වෙලාවෙත් අපි කාඩ ඇප්‍රූවල් එක ඉල්ලුවාට දුන්නේ නැහැ. නමුත් මේ වෙනකොට දැන් කියලා තිනවා ග්‍රේඩ් C වලට මේක උසස් කරන්න පුළුවන් මූලික රෝහලක් විදිහට. ඒ උසස් වීම අරගෙන ඒකේ අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයත් අනුමත කරලා දෙන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. පදවි ශ්‍රීපුර මම ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 150කට 200කට එහා පැත්තේ පිහිටලා තියෙන රෝහලක්. ඉතින් ඒ වගේම අපි ගත්තොත් මූතු රෝහලත් අතරමැද තියෙන අපිට නවීකරණය කරලා වැඩි දියුණු කරන්න පුළුවන් රෝහලක්. ඉතින් මූතු රෝහලත් අපිට ඒ විදිහට බලලා අපිට වැඩි දියුණු කටයුතු කරලා දෙන්න කියලා ඉතා ගෞරවයෙන් ඉල්ලනවා. ඒත් එක්කම කන්තලේ රෝහල තුල මේ වෙනකොට ඉතාමත් උසස් සේවාවන් බොහොමයක් සලසමින් ඉන්නවා. මම හිතන්නේ අපිට ගරු අමාත්‍යතුමා ඒ වගේම සෞඛ්‍ය ලේකම්තුමා අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු මේ සිල් දෙනා අපි කතා බහ කරපු ඒ කතා බහත් එක්ක මම හිතන්නේ අඩුපාඩු ගොඩක් අපිට සම්පූර්ණ කරලා දුන්නා. ඒකට ස්තුතිය සහ ගෞරවය පුද කරනවා මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ඉල්ලනවා කන්තලේ රෝහල තුලත් තියෙන රුධිර කාන්දු පෙරණ ඒකක අපි මේ ඊපරදත් අපි ආණ්ඩුකාරතුමාත් එක්ක එකතු වෙලා තවත් අපි මැෂින් එකක් දෙන්න දුන්නා. ඒ පිළිබඳව සොයල බලලා ඉදිරි කටයුතු කරලා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම කාන්තා හා මාතෘ ඒකකය වැඩි දියුණු කරන්න ඕනේ කාලය ඇවිල්ලා කියලා වෛද්‍යවරු දැන් ඉල්ලීම් කරලා තිනෝ.
ගරු මන්ත්‍රීවරයා තම මිනිත්තු දෙකක් කාලය.
ඉතින් ඒත් එක්කම ශල්‍යාගාරය දැම්මම ගරු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා නවීකරණ කටයුතු ආරම්භ කළොත් ලොකු හානියක් නොවී අපිට නවත්ත ගන්න පුළුවන් කියලා ඔබතුමාට මේ වෙලාවේ දැනුම් දෙනවා. ඒ වගේම කින්න වෛද්‍යවරු ටික ඉල්ලීමක් කරා අල්ට්‍රාසවුන්ඩ් මැෂින් කීපයක අවස්ථාවේ තිබෙන බව. ඉතින් ඔබතුමාට ඉතාම ගෞරවයෙන් ඒක සිහිපත් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ගරු අමාත්‍යතුමනි දැන් පිරිකුණාමලේ වගේ ප්‍රදේශයකට ගොඩක් වෙලාවට දුෂ්කර ප්‍රදේශ කියලා කියන්නේ. ඉතින් දුෂ්කර ප්‍රදේශයකට වෛද්‍යවරු එනකොට නවක වෛද්‍යවරු එයාලගේ අධ්‍යාපන කටයුතු කරන ගමන් තිරිකුණාමලේ වගේ පැත්තකට ඉන්න ටිකක් අකමැත්තකුත් ඇති. ඉතින් අපි පිළිගත යුතු තියෙනවා. මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මේ වෛද්‍යරුන්ගේ ස්ථාන මාරු ක්‍රමයේ මීට වඩා හොඳ විදිහට සිද්ධ වෙන ක්‍රමයක් හැදුවොත් හොඳයි කියලා. සමහරලාවට අපි කන්තලේ රෝහල ගත්තොත් කන්තලේ රෝහල තුල ඉන්න වෛද්‍යවරු සමහරලාවට යනවා. ඒකට රීප්ලේස්මන්ට් එකෙන් ගොඩක් පරක් වෙනවා. ඉතින් ඒක මම හිතනවා මේ පිළිබඳව හොයලා බලලා ඒ කටයුතු විධිමත්ව අපිට කරලා දුන්නොත් හොඳයි කියලා. ඒත් එක්කම චර්ම රෝග වෛද්‍යවරයෙක් ගරු අමාත්‍යතුමනි අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි නැගෙනහිර පළාතටම හිටියේ නැහැ. දැන් තිරිකුණාමලට එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒකට බොහොම ස්තුතියි. ඉතින් මේ තිරිකුණාමලේ රෝහලේ ඉන්න කෙනා කන්තලේ රෝහලටත් මොනවා හරි ක්‍රමයකට සතියකට දින කීපයක් හෝ අපිට යොදවලා දෙනවා නම් ඒක ඇත්තරම ප්‍රශංසාව හිමි කළ යුතු කාරණාවක්. ඒ වගේම ආයුර්වේදය පිළිබඳව යමක් මතක් කළ යුතුයි. අපි ඇත්තරම දැන් ඩොලර් පිළිබඳ ගැටලුවක ඒ වගේම අපි ඖෂධ මිලදී ගැනීම පිළිබඳ ගැටලුවක ඉඳද්දී අපේ ආයුර්වේද වෛද්‍ය ඇමතුමා සිසිර ජයකොඩි මැතිතුමාත් මතක් කරා මේ වෙනකොට නවීකරණ ව්‍යාපෘති බොහොමයක් මේ ආරම්භ කරලා ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන එක ජනතාවට ආකර්ෂ වෙන විදිහට වැඩ පිළිවෙල කීපයක් ආරම්භ කරලා තියෙනවා කියලා. ඉතින් කෝණේශපුරි සිද්ධ ආයුර්වේද රෝහල මේ වෙනකොටත් වෛද්‍ය ශිෂ්‍යෝ ඉගෙන ගන්න තැනක් මම දැක්ක කොමසාරිස්තුමත් ඉන්නවා. ඉතින් මේ
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න
කටක විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමා. එතකොට මේ එතන මම සංචාරක කර්මාන්තයත් එක්ක නිලාවිලි ප්‍රදේශයේම තියෙන තැනක් විදිහට සංචාර කර්මාන්තයත් එක්කම ගොඩනැගිය හැකි ආයතනයක් විදිහට අපි අඳුරගෙන තියෙනවා. ඒ වගේම වෙන්දාසන්පුර මේ පාර අයිනෙම තියෙන මේ රෝහලත් අපිට නවීකරණය කරලා වැඩ දුරු කළ දුන්නොත් මේ සංචාරක කර්මාන්තයත් එක්ක අපිට මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වෙලාවේ වැටලා තිබිච්ච රට ගොඩගන්න මේ විපක්ෂයේ නියෝජනය කරන බොහොමයක් පක්ෂවල නායකයෝ එදා මේ රට බාර ගන්න බෑ කියද්දී වත්මන් ජනාධිපතිතුමා මේ රට බාර අරගෙන ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේත් මේ 225 වෙනි ස්ථාවරත්වය ආරක්ෂා කරලා 20යි 23 කෙසේ වෙතත් 20යි 24 අපි දන්නවා රටක් විදිහට අපි වැටලා ඉන්නේ ආර්ථික වශයෙන් වැටලා ඉන්නවා. එතකොට ඒ ආර්ථික ගොඩනගන්න 20යි 24 මේ අයවැය යෝජනාවලියත් එක්ක ලොකු උත්සාහයක් තුම ගන්නවා. ඉතින් අපිට හොඳ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ඇවිල්ලා ඉන්නවා කවුරු මොනවාකවත් කිහිලි රම්බුක් කියලා නැමුතුමත් මේ රටට කරපු සේවයක් තියෙනවා එතුමාවත් ඒ වගේම රමේෂ් පතිර නැමුතුමා වගේම රාජ්‍ය ඇමතිතුමිය වගේම ඒ වගේම මේ සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනා කරන්නව මේ සේවය තිරුකුණාමල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අගය කරමින් හෙට දවස මේ ඉදිරි අයවැය වර්ෂය රටේ ආර්ථික සෞඛ්‍ය වගේම මේ මිනිසුන්ගේ සෞඛ්‍යයත් යහපත් විදිහට ගොඩනගන්න අතිගරු ජනාධිපතිතුමාට ඒ වගේම අපේ ගරු සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු මේ බලධාරීන්ට ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මීහාට යනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට.